Sri Lanka. ඒකීය දේශයක් උදෙසා පහන් දොරක්. නව සීලන්ත ස්පර් සංවිධානය. Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව සීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයිබන් සුබ සන්ධ්‍යාවක්. අදත් සතියක විරාමයෙන් අනතුරු අපි UNPS වැඩසටහනත් සමග තමයි එකතු වෙන්නේ. ඉතින් සතියක විරාමයකින් කිව්වේ ඉතින් අපි බොහෝ වෙලාවට අපේ මේ සීසර් ලංකා ගුවන් විදුලි වැඩසටහන කරන්නේ කණ්ඩායම් තුනක් විදියට. නමුත් අපි පිටපිට දෙවෙනි වතාවටත් UNPS වැඩසටහන සමග සම්බන්ධ කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් විශේෂයෙන් කියන්න ඕන අද මා සමග අද මැදිරියේ අලුත් තරුණෙක් මගේ මිතුරෙක් සම්බන්ධලා ඉන්නා ධ්‍යාන්. ඔව් නිෂ්පාදන කටයුතු තුළින් මා සමග සම්බන්ධ වෙනවා. ඉතින් ඒ වගේම ඔව් ධ්‍යාන් අයබෝන්. ඔව් මේ මගේ මිතුරා කලණ අද සහභාගි වෙන්නේ නැහැ මේ විශේෂ කටයුත්ත සඳහා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ මැදිරිය අපි විවෘත කරලා තියෙනත් දීලා තියෙනවා. හැමතරම මේ නවසීලන්තේ ජීවත් වෙන ශ්‍රී ලංකික තරුණයන්ට ඒ වගේම කියන්න ඕන දැන් මේ වැඩසටහන අපි ගිය සතියේත් සම්බන්ධ කරගත්ත සම්පත්දායකෙක් සම්බන්ධ කරගෙන විවිධාකාර විෂයන් තුලින් යම් කිසි පණිවිඩයක් යම් කිසි මේ අවධානයක් අපේ ප්‍රේක්ෂකයන්ට මේ දෙන්න උත්සාහ කරනවා. ගිය සතිය අපිට සම්බන්ධ කරගන්න අවස්ථාව ලැබුණා ඉන්ෆිනිස් ශ්‍රී ලංකා කියලා කණ්ඩායමක්. ඒ කියන්නේ උන් කරන්නේ විශේෂයෙන්ම ලංකාවේ තිබෙන සැඟවිච්ච සුන්දර තැන් ගවේෂණය කරලා ඒ පිළිබඳව මේ පරිසරයට ආදරය කරන මිනිසුන්ට පෙන්වලා දෙන එක සහ ඔවුන් තව දෙයක් කරනවා මේ පරිසරයට ආදරය කරන්නේ කොහොමද කියන දේ පිළිබඳව මිනිසුන්ට පොඩි පණිවිඩයක් දෙනවා. විශේෂයෙන් අපි දන්නවා ඉතින් අවසනාවකට කියන්න ඕන ලංකාවේ බොහෝ සුන්දර පරිසරයක් වටපිටාවක් තිබුණත් අපි මිනිසුන් සමහරවට අවශ්‍ය දන්නේ නැත්නම් නොදුනුවත්කම දන්නේත් නැහැ පාසල තුලිනුවත් ඔය කියලා දෙන්නේ නැති හින්දා මේ පරිසරය හොඳ පිරිසුර තියාගන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම දැන් ඔවුන් තැනකට ගියාට පස්සේ ඒ ගිනියන අපද්‍රව්‍ය කියන්නේ බත් පැකට් එකක් ගෙනාවොත් ඒ බත් පැකට් එක එතන කාලා දාලා එනවා නැත්නම් වතුර බෝතල් දාලා එනවා. ඊට පස්සේ මත්ද්‍රව්‍ය මං හිතන්නේ මේ තරුණය විශේෂයෙන් පාවිච්චි කරනවා ඒවත් එහෙමම දාලා එනවා. ඉතින් ඒකෙන් වෙන්නේ පරිසරය අපිරිසිදු වෙන එක සහ අපේ අනාගත පරම්පරාවට මේ තිබෙන සුන්දරත්වයේ ඒ ආකාරයෙන්ම බලන්න බැරි වෙන එක. ඉතින් ඒ කරපු වැඩසටහනට හොඳ ප්‍රතිචාර ලැබුණා. විශේෂයෙන්ම ඔවුන්ගේ වෙබ් පිටුවේ මේ අපේ වැඩසටහන සජීවීව මේ වෙබ් පිටුවේ පළ කරලා තිබුණා. ඒකටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉතින් ඒක ඇත්තටම ආඩම්බරයක් සහ අපිට පුළුවන්කම ලැබුණා අපි අපේ මේ වැඩසටහන තුලින් යම්කිසි පණිවිඩයක් ජනතාව අතරට ගෙනියන්න. ඉතින් අදත් අපේ බලාපොරොත්තුව ඒකයි. සම්පත්දායකේ කපත් අදත් අපි සම්බන්ධ කරගන්නවා. ඒ පිළිබඳව අපි පස්සේ කියන්නම්. ඉතින් මුලින්ම වැඩි කතා කරන්න නැතුව බොහොම මීරු ගීතයක් අපේ ධ්‍යාන් සහෝදරයා මේ තෝරගෙන තියෙනවා. ධ්‍යාන් අපි ලස්සන ගීතයකට මම හිතන්නේ ඔබ තෝරගෙන තියෙන්නේ සනත් නන්දසිරි මහත්මයාගේ මීරු ගීතයක්. ගීතර ගිහිල්ලා අපි මං හිතන මේ ගීතේම පොඩි පූර්විකාවක් කරලා කරනවා අපේ මේ ඊළඟ මාතෘකාවට පොඩ්ඩක් හොඳට සමන් දෙන්න සනන්නන්ද සිරි මහත්මයා ගාන කරන මේ අපුරු ගීතේට.
Oh, කුසුම් පෙති කම්මුල් සුදු මැලි පාට පුවා දැතලයේ පැන් අවසන් ගමනට සොඳුරිය මත නොකියාම ගියා
විශේෂ උත්සවයකදී ඔබේ සංස්කෘතියට ගැලපෙන ඇඳුමක් ඔබ සොයනවාද? වැඩිදුර සොයන්න අවශ්‍ය නැහැ. යන්න රූප දර්ශන් වෙතට. ඕක්ලන්ඩ් නගරයේ විශාල ශාඛාවන් දෙකක්ම ඔබගේ ආශාව සපුරා ගන්න විවෘතව තිබෙනවා. එක White Swan Road, Mount Roskill සහ Hunter's Corner, Papatoetoe. ඉස්තරම් සේද නූලෙන් වෙන ලද සේද සාරි, සිනිඳු කපු සාරි, මල් මල් සහිතව මුද්‍රණය කරන ලද ඒවා මෙන්ම ගිත්තම් කළ කලාත්මක නිර්මාණ ඔබගේ සිත් සතන් මවිත කරයි. කැරට් 22 රත්තරනේ නිම වූ වලලු, මාල, කරාබු, මුදු සහ වෙනත් ඉතා සාධාරණ මිලකට ලබාගත හැකි. ඇවිත් බලන්න, මිලදී ගන්න. රූප දර්ශන් 1 White Swan Road, Mount Roskill සහ 221 Great South Road, Papatoetoe.
ඔය වෙනද දැන්නීමට පෙර මේ විකාශ කරපු ගීතය ගායනා කරේ සනන් නන්දසිරි මහත්මයා. මං මේ ගීතය අපේ මේ මාතෘකාවට පෝරිකාවක් කරගන්න කැමතියි. දැන් මේ සනන් නන්දසිරි මහත්මයා මේ ගායනා කරපු ගීතය සංගීතවත් කරලා තියෙන්නේ එතුමා විසින්මයි. නමුත් මේ ගීතයේ පද රචකයා මේ විමල් ජයසාන්ත කියලා පුද්ගලෙක්. ඔහු මේ ගීත රචනා කරපු එකම ගීතයත් මේක. මේක මේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් තමයි මේ ගීතය නිර්මාණය කරලා තිබෙන්නේ. ඉතින් විශේෂයෙන්ම කෙටියෙන් කිව්වොත් මේ සිදුවීම තමන් මේ ආදරවන්තයත් සමග මේ පෙමින් ආදරය කරලා කාලයගේ වැෑමෙන් මේක මේ ගෙදරට දෙන්නට පස්සේ මේ කාන්තාවගේ පාර්ශවයේ දෙමාපියන් විශේෂයෙන්ම කැමති වෙලා තිබුණ නැහැ මේ සම්බන්ධයට. ඉතින් ඒකින්ද මේ සම්බන්ධය මේ අකමැති වීම නිසා මේ කාන්තාව තමන්ගේ ජීවිතය හානි කරගෙන තිබෙනවා. ඉතින් මේක ජීවිතය හානි කරගෙන තිබිලා මේ පිළිබඳව මේ දෙමාපියන් කාන්තාවගේ දෙමාපියන් මේ තරුණයාව මේ තරුණයා කියලා හඳුන්වන්නේ මේ විමල් ජයසාන්ති කියන පුද්ගලයාම තමයි. ඔහුට දැන් දිනවත් කරලා තිබෙනවා මේ කාරණාවක් තිබෙනවා කරුණාකරලා අපිව හම්බෙලා එන්න කියලා. ඉතින් මේ වෙලාවේදී ඔහු මේ පොඩ්ඩක් මේ පුදුමයටපත් වෙලා තිබෙනවා. ඔහු විතර තිබෙන්නේ ඇත්තටම මේක අවසානයේදී මේ ගෙදරින් තමන්ගේ මේ ආදර සම්බන්ධයට අනුමැතිය දුන්නාද කියලා. ඉතින් එහෙම මේ හිතර තමයි මේ ඔවුන් මේ ඒ නිවස බල අපිටත් වෙලා තිබෙන්නේ. එහෙම යනකොට ඒ කියන්නේ මේ කතාවේ ඇටි මේ සත්‍ය සිදුවීමක් මේ කියන්නේ දිනියාය පැත්තේ කියන්නේ විශේෂයෙන්ම ගොඩක් දුෂ්කර පළාතකම යනකොට පොඩ්ඩක් පාරට එන තැනම මේ සුදු කොඩියක් දාලා තිබිලා තියෙනවා. ඉතින් මේ සුදු කොඩිය දැක්කම ඔහුට හිතෙලා තිබෙන්නේ මේක ඇත්තටම මේ මෑගේ ආත්මමයි. ඔහු ඇයත් ගොඩක් අසනීප වෙලා සිටින නිසා ඇය පොඩ්ඩක් මේ මරණයට පත් වෙලා ඇති ඒකයි වෙන්නේ නැති කියලා මේ සුදු කොඩිය දාලා තිබෙන්නේ කියලා. ඉතින් කොහොම හරි මේ නිවසට ගියාට පස්සේ තමයි දැනගෙන තිබෙන්නේ මේ කාන්තාව තමයි මේ ජීවිතේ හැරගෙන ගිහලා තිබෙන්නේ කියලා. ඉතින් මේ සනන්දසිරි මහත්මයා ගායනා කරන මේ ගීතය ඔබ මේ පොඩ්ඩක් ඇහුවනම් ප්‍රවේශමෙන් කියන්නේ පොඩ්ඩක් මේ පද රචනය වලට පොඩ්ඩක් මේ අහුම්කන් දුන්නා ඔබට තේරෙයි මේ ගීතේ කලා ගෙන යන්නේ තේමයි කියලා. කියන්නේ මේ දා මෙදාතොරේ කියන්නේ ඒ කාලිනම්ම ආදරෙන් බැඳලා තමන්ගේ ජීවිතය අයිති කරගන්න හිටපු තරුණිය අවසානයේදී මේ ඔහුට බලන්න හම්බුනේ ඇගේ මලකඳ. ඉතින් ඒ මේ තුලින් තමයි මේ කතාව නිර්මාණය කරලා තිබෙන්නේ. නමුත් මේ කතාවේ තිබෙන සාරාංශය මේකෙන් කියවෙන දේ විශේෂයෙන්ම මේ සියදිවික හානි කර ගැනීම කවදාවත් අනුමත කරන්න බැරි දෙයක්. ඉතින් මේ ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුවා. අපි වැඩසටහනේ පොඩ්ඩක් මේ පිළිබඳ අවධානය යොමු කරන්න හිතුවා. මේ විශේෂයෙන්ම ඔබ දන්නවත් දන්නෙත් නැහැ. දැන් මේ දින කීපයකට ඉස්සෙල්ලා ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ නළුවෙක්, ඒ කියන්නේ දසුන් නිශාන් කියලා, නිශාන්ත සිල්වා කියන තරුණ නළුවා මේ අපි මිනිස්සු එකේ කතා කියන විශේෂයෙන්ම මේකට හේතුණු පාදක වුණු දේවල් නමුත් තමන්ගේ ජීවිතේ නැති කරගන්න ඌ මේ තීරණය කරා. ඉතින් අවස්ථා දෙකකදී ඔක මේ ඌ බේරි ඒ කියන්නේ මේ මේ වෑයම අසාර්ථක තුන්වෙනි අවස්ථාවේ තමයි මේ තමන්ගේ ජීවිතය හානි කරගෙන තිබෙන්නේ. අවාසනාවන්ත තත්ත්වයක්. දැන් අපි කියන්නේ බොහෝ වෙලාවට මේ තුලින් දැන් අපි විශේෂයෙන්ම කතා කරන්න ඕන දේ මාධ්‍ය මේ පිළිබඳව මේ පිළිබඳව පොඩ්ඩක් මිනිසුන් අතරට යවන්නකොට ප්‍රවේශම් විය යුතු විශේෂයෙන්ම ඒ වගේ දෙයක් කරපු පුද්ගලයෙක්ගේ චරිතය සහ ඔහුගේ පෞද්ගලික දේවල් අපිට මිනිසුන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. මම හිතන්නේ මේ මාධ්‍ය මේ වෙලාවේදී අපි කටයුතු කරන්න ඕනේ මේ වගේ තමන්ගේ ජීවිතේ හානි කර ගැනීම මේක ඇත්තරම මිනිසෙක් එහෙම දෙයක් කරන්නේ තමන්ට තියෙන වේදනාව හරි මොකක් හරි දුකක් හරි තිබෙනකොට ඒකට මේ විසඳුමක් නැහැ කියලා හිතුණාම තමයි අපි එකකින් ග්‍රීසින් කියන ડિප්‍රෙෂන් කියලා නැත්නම් සිංගලෙන් අපි කියන ඔක විෂාදය කියලා මේ එහෙම මේ විකල්පයක් නැතුණාට පස්සේ තමයි මේ දෙවෙනි හානි කරගන්නේ. මේ වගේ දෙයක් මේ වගේ සිද්ධි වලට විශේෂයෙන්ම මානසිකව වැටලා ඉන්න පුද්ගලයක් අපි අතර සිටිනා නම් අපි ඔවුන්ට ඇහුම්කන් දෙන්න ඕනේ නැත්නම් උන්ගේ මේ ප්‍රශ්න දිහා කතා කරන්න ඕනේ නැත්නම් අපිට විශේෂයෙන්ම උන්ට මේ උන් ගන්න තීරණයට අපිට මේ තීරණ වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් විශේෂයෙන්ම මේ දෙයත් සමගම පොඩ්ඩක් දැන් කතා කරනවා. නමුත් අපිට පුළුවන් නම් මේ දේ හරි සුබවාදීව කියන්නේ මේක නවත්තන්න යමක් කරන්න ඒක තමයි වටින්නේ. මම අපිට පොඩි සංඛ්‍යාලේඛන ලබා ගන්න පුළුවන් වුණා 2015 දී WHO කියන්නේ World Health Organization කරපු සමීක්ෂණයකට අනුව මේ ශ්‍රී ලංකාවේ කියන්නේ මේ සමීක්ෂණය කරලා තිබෙන්නේ මේ මිනිස්සු ලක්ෂයකට කොතරම් ප්‍රමාණයක් මේ හැම රටකම සියදිවි හානි කරගන්නවද කියලා. ඔබ පුදු වෙනවත් ඇති සමහරට මේ පිළිබඳ දන්නවත් ඇති. මේ ශ්‍රී ලංකාව තමයි ඇත්තරම මේ පළමු ස්ථානයේ සිටින්නේ. පළමු ස්ථානයේ කියන්නේ මේක ආඩම්බර වෙන්න ඕන මේ සංඛ්‍යාලේඛනයක් නෙවෙයි. මේ 34.6ක්. ඒ කියන්නේ ලක්ෂයක් ගත්තොත් ලක්ෂයක කුලකයක් ගත්තොත් 34.6 කියන්නේ 35 මිනිස්සු 35 දෙනෙක් සිවිදීවිනි හානි කරගන්නවා. ඒක මේ පිරිමින්ගේ බැලුවට පස්සේ 58.8. ඒ කියන්නේ 59 දෙනෙක් ලක්ෂයක් අතරින් සියදිවි හානි කරගන්නවා. ලොකු ප්‍රතිශතයක්නේ. ඊට පස්සේ ඒක කාන්තාවන්ගේ ප්‍රතිශතය ටිකක් අඩුයි 13.3. නමුත් මේ කියන්නේ පොදුවේ ගත්තාම ලෝකෙම මේ කුලකේ කියන්නේ මිනිස්සු 100,000ක් ගත්තොත් වැඩිම සියදිවි හානි කර ගැනීම 2015 තිබුණු සමීක්ෂණයට අනුව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ. ඊට පස්සේ තිබෙන රටවල් බැලුවොත් මේ ගයානා, මොංගෝලියා, කසකස්ථාන්, සන්රින්, මට හිතෙන්නේ දැන් මේ අංගෝලා මේ ඔක්කොම ටිකක් දුප්පත් රටවල් මේ දිහන්. නමුත් ශ්‍රී ලංකාව කියන්නේ දිවිනුවෙන් පවති. මං කියන්නේ ගොඩක් කාලෙක ඉඳන් මේ තියෙන තත්ත්වය දිවිනුවෙන් පවතී. නමුත් ඊට වඩා ඉහළ සමාජ ස්තරයක් තිබෙන රටක්. බුද්ධිමතුන් ඉන්න රටක්. ඇයි මේ වගේ මේ මරණ ප්‍රතිශතයක් 22% හානි කරගින් ප්‍රතිශතයක් තියෙන්නේ? ඒක මේ මං හිතන්නේ හොයලා බලන්න ඕන කාලේ. විශේෂයෙන්ම මං හිතන්නේ මේ තරුණ දැන් අපි මේකට ගොඩාක් දේවල් බලපානවා නේ. දැන් අපි බැලුවෝ දැන් මේ සමහර අවස්ථාවලදී මේ අපි දැක්ක මේ පසුගිය අවස්ථාවක කාන්තාව සීදිවිනි හානි කරගෙන ලියුම් ලියලා ඕක එතෙන්දී ඇයව වීර චරිතයක් බවට පත් කළා තිබ්බේ. එහෙම කරාට පස්සේ වැඩි ආදර්ශයක් එනවා. දැන් ඕ වගේ දියා බලන් ඉන්න මිනිස්සු ඉන්නවන්නේ අපි ඔබට මතකයි දන්නේ තව තරුණෙක් ඒ කියන්නේ ලොකු ලියුම් ලියලා මේකයි මම මෙහෙම කරන්න හේතුව වීඩියෝ කරලා එහෙම දේවල් මං හිතන්නේ වීරත්වයෙන් සලකන්න බෑ නේද? දැන් අවසාන වශයෙන් මොන දේ තිබ්බත් ඔතෙන්දි වැඩිම දුකන්නේ තමන්ගේ දෙමාපියෝ නේද? වම්මා දැන් ඔබ දැක්කත් දන්නේ මේ දසුන් නිෂාන් කියන මේ කලාකරුවාගේ මමත් ගොඩක් ඉතින් ඒක ඇත්තරම මේ කාටවත් ඒක වෙනස් කරගන්න බැරි දෙයක් නේද? ඒතරම් කාලයක් අවුරුදු 60ක් විසෙනවා තමන්ගේ දරුවෙක් හදලා ඒ වගේ වැරදි තීරණයක් ගන්නයි කියලා හිතන්න බෑ. නමුත් මෙහෙම දෙයක් තියෙනවා මේ දිහාන් දැන් ඕක අර මානසික ලෙඩක්. ඒ කියන්නේ උච්චතම අවස්ථාවට ගියාට පස්සේ සමහර අවස්ථාවලදී ඌ දන්නේ නැහැ මොකද කරන්න කියලා. ඒක ડિප්‍රෙෂන් එක. ඒක විසාදී කියන්නේ දැන් නවසීලන්තයේ වගේ රටවල් ගොඩාක් ඒකට මේ දැනුවත් කිරීම කරනවා. ඒ වගේම තමයි ඔබ දන්නවත් දැන දැන් මෙහෙ දැන් නවසීලන්තයේ මේ සංඛ්‍යාලේ මේ ලේඛන වලට අනුව 54 වෙනි ස්ථානයේ තමයි තියෙන්නේ. එකැන මේ ලක්ෂයකට සියදිවිනි හානි කරගන්නා ප්‍රමාණය. නවසීලන්තයේත් මං හිතන්නේ මේ මේ 12 කියන්නේ 12.3ක් කියන්නේ 12 දෙනෙක් සියදිවිනි හානි කරනවා. නමුත් අපි ඒවත් ගියේ දේවල් හරියට අඩුවෙන් මේ 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 සිදු වුණේ කොහොමද කියලා දැනගන්නනේ.
මාධ්‍ය හරහා
මේක මේ සිදු වුණු අවස්ථාව මේක මොකක්ද හේතු ඕ වගේ දේවල් උරුපන්නේ. නමුත් ඊට අමත ඒ වෙනුවට ඕන් මාධ්‍ය මේ 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 උත්සාහ කරන්නේ මේ දේ වළක්වා ගන්න කොහොමද කියලා දැනුවත් කරන එක. ඒක තමයි වැදගත් වෙන්නේ. දැන් මේ 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 වගේ දේවල් උන් තිරින් වැඩි ආදර්ශයක් ගියොත් ඒ තුලින් අර මම කිව්වා විදියට විශාල පිරිසක් මේ 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 තුලින් දැන් මේ දුකටපත් වෙනවා. ඉතින් ඒක නැති කරගන්න දේවල් කරන්න ඕනේ. දැන් අපි ලංකාවේ මේ ලංකාවේ මේ පිළිබඳව මං හිතන්නේ සාමාන්‍ය ගම් දනව් වල ඔය වගේ දේවල් පිළිබඳව මේ මේ මෙහෙම මේක රෙඩක් කියලාවත් දන්නවද දන්නේ නැහැ. ඔබ දැක්කද දැන් සමාජලාට මේ අර මේ ගහෙල්ලා මැන්නා නිකන් පවුල පිටින් නේද? ඒ කියන්නේ සමහර නූගත් ගමසහයි ගම මේ 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 ගමෙන් ගම ගම තුල තිබෙන මේ මේ ආකල්ප තමයි. ඉතින් ඒක
අනිත් පාර්ශවයට පාඩමක් උගන්න හදන්නේ දෙවෙනි සියදිසන.
අන්න ඒක තමයි. එහෙම දෙයක් තමයි කන්නේ. ඒක මේ නුගත් නුගත් විදියට තමයි. නමුත් මේක මේක මෙහෙම මෙහෙමයි දැන් දෙක දැනුවත් කිරීමක් තියෙන්න ඕන. නැත්නම් මේ මිනිස්සු ඒක දන්නේ නැහැ නේද? ඒ කියන්නේ මං කියන්නේ කවදාවත් ඔක සම්පූර්ණයෙන්ම වළක්ව ගන්න පුළුවන් කියලා. නමුත් මීට වඩා දැනුවත් කිරීමක් සිදු කරන්න ඕන. දැන් ලංකාවෙත් හෙල්ප් ලයින් එකක් තිබෙනවා. ඒ කියන්නේ මේ ශ්‍රී ලංකා සුමති මේ මේ සුමිත්‍රෝ කියන සංවිධානය විසින් විශේෂයෙන්ම ප්‍රධාන නගරවල මේ පිළිබඳව මිනිසුන්ට උදව් කරන්න පුළුවන් විදිහේ දෙයක් තියෙනවා. දැන් අපිට පුළුවන් නම් මේ අසන්නන්ටත් උනත් එහෙම දෙයක් මිනිසු දැනුවත් කරන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. මොකද ලංකාව අඩු ගානේ මේ සංඛ්‍යාලයකන මිනිසු මිනිහෙක්ගේ හරි මේක ආකල්පේ නැති කරන්න පුළුවන් වෙනවා නම් ඒක තමයි වටින්නේ. මේ පිළිබඳව ගොඩක් මේ 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 දැනුම
දැනුවත් කිරීමක්
කරන්න ඕනේ. ඒ වගේම තමයි දැන් නවසීලන්තයේ ඔබ දන්නවා අපි ඔබට සඳහන් කරන්න කැමති මේ 0800 543 354 0800 543 354 කියන්නේ ඔබට ඔබට හෝ ඔබ දන්න කෙනෙකුට හෝ යම්කිසි මේ උදව්වක් අවශ්‍ය නම් මේ ලයිෆ් ලයින් මේ හෙල්ප් ලයින් එක කතා කරලා 24 පැයි ඕන 24/7 ඕනලා කතා කළ මේ පිළිබඳව ඔබට සහයෝගය සහ මේ මේ යම්කිසි මිනිසුන්ට කතා කිරීමෙන් පමණමයි යම්කිසි මනස සෑලු කරගන්න පුළුවන් වෙන්නේ. අපේ ලංකාවේ බැලුවොත් ඉතින් විවිධාකාර ප්‍රශ්න තියෙනවා. දැන් මිනිස්සු ඇත්තටම ජීවිතේ ගොඩක් මිරි කියලා කියන්නේ අර කාර්බවල ජීවිතයත් එක්ක මිනිහෙකුට අර කලාත්මක දේවල් වලට මේ යොමු වෙන වෙලාවක් නැහැ. ඊට පස්සේ විවිධ ආර්ථික ප්‍රශ්න, ඊට පස්සේ විවිධාකාර ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න තිබෙනවා ගොඩක්. මොකද අපේ රට අපේ වගේ රටවල් දිහාන් මේ 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 ආගම, ජාතිය වගේ දේවල් එක මිරිකිලා තියෙන්නේ.
කොච්චර ප්‍රශ්න තිබ්බත් සියදිවිලි නසා ගන්න ආදර ප්‍රශ්න මේ හේතු
වැඩි ප්‍රතිශතයක් තිබෙන්නේ ඒක තමයි. ඒ වුණාට ඉතින් මේ දේවලුත් තිබෙනවා. විශේෂ වැඩිම ඔබ කිව්වා වගේ මේ තරුණයන් තමයි මේ මේ මේකට යොමු වෙන්නේ. ඉතින් මේකට මේ මේ විශේෂයෙන්ම ඒක මං හිතන්නේ දරුවෙකුට අම්ම කෙනෙකුට කඳුලක් දෙන්න අයිතියක් නැහැ. ඒ පොඩ්ඩ ඒක පොඩ්ඩක් හිතන්න පුළුවන් නම් ඒක තමයි වැදගත් වෙන්නේ නේද? ඔව්. මේ අපි මේ පිළිබඳ කතා කරන්න ඕන. මං මුලින්ම කිව්වා වගේ ඇතරම ඔබට පොඩි ඉල්ලීමකුත් කරනවා මේ පිළිබඳ දන්න කෙනෙක් ඉන්නවනම් දැනුවත් කරන්න. මේ අපි පොඩ්ඩක් මේ වැඩසටහන තුලින් යම්කිසි දැනුවත් කිරීමක් කරන්න තමයි උත්සාහ කරේ. අපි මේ වෙළඳැල්ලීම සූදානම් කරලා තිබෙනවා. මේ වෙළඳැන්නීමකට ගිහිල්ලා ඊට පස්සේ මීරු ගීතයකටත් ගොසින් අපි වැඩසටහන ඉදිරියට කරගෙන යමු.
විශේෂ උත්සවයකදී ඔබේ සංස්කෘතියට ගැලපෙන ඇඳුමක් ඔබ සොයනවාද? වැඩිදුර සොයන්න අවශ්‍ය නැහැ. යන්න රූප දර්ශන් වෙතට. ඕක්ලන්ඩ් නගරයේ විශාල ශාඛාවන් දෙකක්ම ඔබගේ ආශාව සපුරාලන්න විවෘතව තිබෙනවා. එක White Swan Road, Mount Roskill සහ Hunter's Corner, Pepatoto. ඉස්තරම් සේද නූලෙන් වින ලද සේද සාරි, සිනිඳු කපු සාරි, මල් මල් සහිතව මුද්‍රණය කරන ලද ඒවා මෙන්ම ගෙත්තම් කළ කලාත්මක නිර්මාණ ඔබගේ සිත් සතන් මවිත කරයි. කැරට් 22 රත්තරනේ නිම වූ වලලු, මාල, කරාබු, මුදු සහ වෙනත් දේ ඉතා සාධාරණ මිලකට ලබාගත හැකි. ඇවිත් බලන්න, මිලදී ගන්න. රූප දර්ශන් 1 වයිට් ස්වාන් රෝඩ් මවුන්ට් රොස්කිල් සහ 221 ග්‍රේට් සවුත් රෝඩ් පැපතෝතෝ.
පෙරුම් පුරාගෙන ආසංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඳුවේ දුම්රිය මොහොතක් නතර උනේ මලක් වගේ රොන් සුවඳ වගේ ජීවිතයේ සුව අපමණවේ මලක් වගේ රොන් සුවඳ වගේ ජීවිතයේ සුව අපමණවේ දුලක් වගේ දිය දෝස වගේ ජීවිතයේ අම සිසිල දැනේ පෙරුම් පුරාගෙන ආසංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඳුවේ තුන් රිය මොහොතක් නතර උනේ නෙතක කඳුලැවි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ වරක් නෙතක කඳුලැවි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ දිවිය මොනතරම් සුන්දරද කම කොයි තරම් සතුටක් දෝ පෙරුම් පුරාගෙන ආසංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඳුවේ තුන් රිය මොහොතක් නතර උනේ
විශේෂ උත්සවයකදී ඔබේ සංස්කෘතියට ගැලපෙන ඇඳුමක් ඔබ සොයනවාද? වැඩිදුර සොයන්න අවශ්‍ය නැහැ. යන්න රූප දර්ශන් වෙතට. ඕක්ලන්ඩ් නගරේ විශාල ශාඛාවන් දෙකක්ම ඔබගේ ආශාව සපුරා ලන්න විවෘතව තිබෙනවා. එක White Swan Road, Mount Roskill සහ Hunter's Corner, Papatoetu. ඉස්තරම් සේද නූලෙන් වෙන ලද සේද සාරි, සිනිඳු කපු සාරි, මල් මල් සහිතව මුද්‍රණය කරන ලද ඒවා මෙන්ම ගිත්තම් කළ කලාත්මක නිර්මාණ ඔබගේ සිත් සතන් මවිත කරයි. කැරට් 22 රත්තරණයෙන් නිම වූ වළලු, මාල, කරාබු, මුදු සහ වෙනත් ඉතා සාධාරණ මිලකට ලබාගත හැකි. ඇවිත් බලන්න, මිලදී ගන්න. රූප දර්ශන් 1 White Swan Road, Mount Roskill සහ 221 Great South Road, Papatoetu.
විටරත්නෑගැන්ගේ ඉතාමත් මිරුගීත දිහන් ඉතිං අද අපි මේ වැරසලාන මේ කෙරගෙන අවස්ථාවදී අදත් අපි සම්බන්ධ කරගන්න හිතුවා මේ වෙනත් ශේෂයක පුද්ගලෙක්ව වෙන ශේෂයක පුද්ගලක සම්බන්ධ කරගෙන සම්පදායකු සම්බන්ධ කරගෙන මේ වැරසනහන පොඩ්ඩ සාරවත් විදියට කරගන්න අපි උත්සාහ කරා. ඔහුගෙන පොඩි හැඳින්වීමක් කරනවා නම් ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. වෛද්‍යවරයෙක් වුණාට අද අපි කතා කරන්න මේ කතා කරන්නේ වෛද්‍ය වෘත්තියට අදාළව තියෙන මාතෘකාවන් නේ විශේෂයෙන්ම මේ වෛද්‍යවරයෙක් වුණාට ඔහු මේ කවියට පෙම්බෙදී වෛද්‍යවරයෙක් කිව්ව නිවැරදි. ඉතින් ඔහු අමිල තොටවත්ත ඔහු සමග මේ විශේෂයෙන්ම මේ කලාව සහ මේ වෛද්‍ය වෘත්තිය අනිත් විවිධාකාර ශේෂය සම්බන්ධ කරගෙන මනස සැහැල්ලුවෙන් තියාගන්නේ කොහොමද සහ අනිත් මාතෘකාවන් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අමිල බොහොම ස්තුතියි ඔබ අපි සමග සම්බන්ධලා ඉන්නවා නේද? අයිබෝන්.
අයිබෝන්
අමිල මේ ඉතින් බොහොම ස්තුතියි
මුලින්ම.
අයිබෝන් අමිල මේ බොහොම ස්තුතියි අපිත් සමග සම්බන්ධය පිළිබඳව. අමිල ඉතින් අපි පොඩ්ඩක් ඔබ ගැන විස්තරයක් කරමු. විශේෂයෙන්ම දැන් ඔබ මේ කවිය කියන දේ, කවිය කියන්නේ විශේෂයෙන්ම මේ භාෂාවකට මේ අදාළ කියන්නේ භාෂාව සමග රඳාපවතින දෙයක්නේ. භාෂාවේ කොටසක් තමයි මේ කවිය කියන දේ. විශේෂයෙන්ම මේ කවිය අපේ මේ සාහිත්‍ය කියන දේ අද සමාජය තුළ බොහෝ වෙලාවට ටිකක් මේ හිගවේගෙන යනවා. විශේෂයෙන්ම ගීතේ වුණත් හොඳ ලස්සන මාතෘකා තුළින් ගීතයක් බිහි වෙන්නේ නැහැ. මේ කවියට බෙන් බඳින්න ඔබ මේ හේතුවක් උනේ කොහොමද කියලා පොඩ්ඩක් සඳහන් කරමුද මුලින්ම?
ස්තුතිය ජානික. කවිය කියන ගැත්තටම මේ හදිසියේ හිතාපු දෙයක්. මම හිතන්නේ පාසල් කාලේ ඉඳලම පොඩි පොඩි දේවල් යන්න ඒ තිබුණ නැඟුරු තාලේ පස්සේ ටික ටික දිනු කරගෙන අද වක් හරි තැනක ඉන්නවා නම් ඒක අතට දිනු වෙච්ච එකක්. ඉතින් සිංහල භාෂාවත් එක්ක තිබ්බ ලැබියාවත් එක්ක තමයි මේක වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි පේරාදෙණිය විශ්වවිද්‍යාල කාලේ තමයි මේක වැඩිපුර කවියට ඇමෘතාවයක් දක්වන්නේ. ඉතින් ඒක ප්‍රතිඵලයක් හැටියට ඔය පෙර විශ්වවිද්‍යාලයේ අන්තිම කාලේ වෙනකොට මට පුළුවන් වෙනා මගේ පළවෙනි කවි පොත එළි දක්වන්න. ඊට පස්සේ කීපයක් ඉස්සරහ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අද තියෙන ගානට එනවා. ඉතින් හැම වෙලේම උත්සාහ කරන්නේ නම් කවිය කියන සාහිත්‍යාංගය එක්ක අපේ ජනතාවට කුඩා දරුවන්ට මොකක් හරි දෙයක් හිතන්න යමක් ලබා දෙන්න පොඩ්ඩක් වෙනස් විදිහකට හිතන්න පුරුදු කරන්න උත්සාහ කරන එක තමයි මම හිතන්නේ මොන ගොඩක්ලට කරන්න උත්සාහ කරන්නේ. ඉතින් විවිධ ප්‍රශ්න විවිධ මාතෘකා හම්බෙන සමහරට අත්දැකීම් සමහරලාට හිතලා හදාගන්න දේවල් සමාජ තනිකරන පරිකල්පනයෙන් ඉදිරියට ලඟා ගන්න දේවල් මේ ඔක්කොමත් එකතු කරගෙන එකක් වෙනස් විදිහකට මොන හරි ලියන්න උත්සාහ කරනවා. ඔක තමයි ඉතින් යන්ත්‍රයේ සිද්ධ වෙන්නේ.
කවිය බොහෝ වෙලාවට
මතාවත් එක්කම ආපෝසරයක්.
ඒක තමයි අමිල. දැන් ඔබ විශේෂයෙන් මේ කවිය කියන දේ බිහි වෙන්නේ යම් කිසි කියන්නේ මාතෘකාවක් සමහරලා තමන්ගේ මේ සමාජ ආධාර දෙයක් නැත්නම් වෙනත් පුද්ගලයෙකුගේ අත්දැකීමක ඒ විවිධාකාර තුලින් තමයි කවිය බිහි වෙන්නේ. මට අහන්න හිතුන දෙයක් තමයි දැන් අද තියෙන සමාජ වටපිටාව තුළ මේ මිනිසුන්ට කියවන්න වෙලාවක් නැති වෙලා තිබෙනවා. මම හිතන්නේ කියවන එක හරීම ගොඩාක් මඩු වෙලා තිබෙනවා. සහ දැන් අපි බැලුවොත් මාධ්‍ය තුලනියුත් අපි මේ සාහිත්‍යමය දේවල් කතා කරනවා අඩුයි. ඒක පිළිබඳව ඔබ තරුණෙක් විදියට ඔබේ මේ ආකල්පය කුමක්ද?
ඒක නම් එහෙම ඒක සුදු නිවැරදි කිරීමක් තියෙනවා ජාමික. අමිල නෙවෙයි නුවන්. ඔබට මම කීපිට පොඩ්ඩක් අහන්න වදියක් කියලා නැති.
ඔව් සමාන නුවන් තොටවත් ඔබේ නම ඇත්තනු සමා වෙන්න. ඔව්
මේ ඉතින් ඕක ගොඩක් වෙලාට වෙලා තියෙන පහුගිය අවුරුදු ගාන දිහායි පස්සට ඇහැරලා බැලුවම ඒ සමාජයේ කියවන්න හෝ සාහිත්‍යයේ තියෙන නැඹුරුතාවයේ අඩු වෙලා තියෙන අපේ පරම්පරාවට විශේෂයෙන් ළමා පරම්පරාවට කරන්න ඊට වඩා දේවල් ගොඩක් අපි ගොඩ ගහලා තියෙන නිසා විශේෂයෙන්ම මේ අධ්‍යාපන ක්‍රමය තුළ අවුරුදු සමහර වෙලාවට අවුරුදු 3න් විතර මේ ළමයේ මේ තියෙන විධිමත් අධ්‍යාපන ක්‍රමයක පටන් ගන්න ගොඩක් වෙලාවට දෙමාපියන් විසින් ඔහු එකට දානවා. දැම්මට පස්සේ සාහිත්‍ය හෝ ඒවා කලා වගේ දේවල් වලට ඉතරම් වටිනාකමක් නැහැ. ඔහු විෂය කරුණු වලට නැඹුරු කරනවා. එතකොට හිතන්න නෙවෙයි ඊට වඩා පොඩ්ඩක් යාන්ත්‍රික විදිහට අර තියෙන පොත් ටික කියවන්න, එහෙම නැත්නම් විෂය කරුණු කියවන්න, ගණන් හදන්න, ඒ වගේ දේවල් සහ උරුදු ගණනාවක් ඉස්සරහින් තියෙන සමහර වෙලාවට හීන ඒ කියන්නේ හිල කීපයක් ඇත්තටම හිල තියෙන එක හොඳයි. නමුත් මේකෙන් ප්‍රශ්නලා තියෙන්නේ අර වෛද්‍යවරයෙක්, ඉංජිනේරයෙක් හෝ ගණකාධිකාරීවරයෙක් වගේ හිල කීපයක් පස්සේ රටේ ඉන්න සියලුම ළමයි ටික පෙළගස්සලා තියෙන නිසා ඒ ළමයින්ට සාහිත්‍ය අසුර කරන්න වෙලාවකුත් නැහැ. ඒ වගේම ඒ ළමයින්ට කිසිදු වටිනාකමක් දැනෙන්නේ නැහැ ඒකේ. මොකද දැන් අපිට වටිනාකම අපේ චූටි කාලේ සාහිත්‍ය ගැන හදාරන්න ඕන වගේ දෙයක් අපිට හිතුනේ. අපිට ඒ වටිනාකම අපේ වැඩිහිටි පරම්පරාවෙන් පෙන්න පුළුවන්. මේ කවියක වටිනාකමක් තියෙනවා, මොනවද ලියන්න පුළුවන් නම් වටිනාකමක් තියෙනවා, චිත්‍රයක් අඳින්න පුළුවන් නම් ඒකට ලොකු වටිනාකමක් තියෙනවා කියලා පෙන්න පුළුවන්. ඒ වගේම මේ සින්දුවක් කවියක් ලියපු මේ ලෝක ඉස්සරහට ගිය මිනිස්සු ඉන්නවා, මේගොල්ලන්ට මේ ලොකු පිළිගැනීමක් තියෙනවා, ඒ වගේ දේවල් පෙන්න පුළුවන් තමයි අපිට ඒක වටිනවයි කියලා හිතුවේ. නමුත් දැන් වෙලා තියෙන්නේ දැන් මේ පෙන්න කිසිම තැනක කලාකාරයෝ නැහැ. ඉතින් කුඩා ළමයිගේ කිසි වැරද්දක් නැහැ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ මේ කලාව චිත්‍රයක් අන්න එක වටිනවා, මට කවියක් ලියාගන්න පුළුවන් නම් මම දෙයක් විනස්සිට හිතනවා නම් ඒක වටිනවා කියලා හිතන්න ඒගොල්ලන්ට කිසිම හේතුවක් නැහැ. ඒගොල්ලන්ට හැමදාම පෙන්නන්නේ අර බලන්න කවුරු හරි මූර්තිකයක් පෙන්වලා එයාගේ ගෙදර බලන්න, එයාගේ වාහනේ දිහා බලන්න, එයාගේ ආදායම දිහා බලන්න, එයා කොහොමද එයාගේ ඇඳුම දිහා බලන්න බලන්න එයා ඉන්න හැටි, ඒ වගේ දේවල් තමයි කියන්නේ. ඒගොල්ලෝ වටිනවයි කියලා හිතන්නේ ඒ දේවල්. ඉතින් ඒගොල්ලෝ ඒ පස්සේ තමයි යන්නේ. ඉතින් නිරන්තරයෙන් මේගොල්ලෝ වටිනවයි කියලා දේවල් පස්සේ යන අතරේ අර වටිනා කියලා ඇත්ත දේවල් ටික ටික අඩු වෙලා තියෙනවා. ඒකට වෙන්නේ මේගොල්ලන්ට ඕනම කෙනෙකුට පුළුවන් හරි අඩු සාහිත්‍ය වටිනාකමක් කියන චූටි දෙයක් වුණත් ඒගොල්ලන්ට පෙන්නන්න මෙන්න මේක තමයි කලාව, මේක තමයි සාහිත්‍ය වගේ දෙයක් නිසා ඒගොල්ලන්ගේ රසඥතාවය සෑහෙන පල්ලෙහා මට්ටමකට වැටෙන මේ අධ්‍යාපන ක්‍රමය සහ ඉවසෙයි තියෙන පිටුබලය කියන දෙක ගොඩක් වෙලාවට හේතුලා දෙනවා කියලා තමයි මට හිතෙන්නේ.
ඔව්, ඔබ රසවින්දනය ගැන කතා කරා. ඉතින් රසවින්දනය කියන දේ අර ඔබ සඳහන් කරා වගේ එක පාටම එන දෙයක් නෙවෙයි. ඒක කුඩා කාලේ පටන්ම තමන්ගේ මේ ඇඟට දැනෙන්න ඕන දෙයක් නේද? සාමාන්‍යයෙන් රසවින්දින්න පුළුවන් වුණ පුද්ගලයෙක් රසවින්දින පුද්ගලයා බැරි පුද්ගලයෙක්ගෙන් අපිට බොඩෝ බොහෝ වෙලාවට ගුණගරුක පුද්ගලයෙක් විදියට සමාජයට මේ බැහැර කරන්න අවස්ථාවක් නැහැ. ඒ මිතින් ඔබ සඳහන් අද තියෙන සමාජ වටපිටාවත් එක්ක දැන් විභාගයක් විභාග සමත්වීමේ අරමුණින්ම තමයි මේ අපේ අධ්‍යාපන ශේෂණත් ගොඩනගලා තිබෙන්නේ. මේ අවාසනාවන්ත තත්ත්වය දැන් මේ අමින් නුවන් මට පොඩක් කියන්න. දැන් ඔබ මේ ළමයින් ගැන කතා කරේ හින්දා ඔබ බොහෝ වෙලාවට ඔබගේ කවිය සහ ඔබේ නිර්මාණ ශක්තිය බොහෝ වෙලාවට මේ ළමයින් වෙනුවෙන් යොදනවා, ළමා සාහිත්‍ය වෙනුවෙන් කැප කරනවා නේද? ඒ කියන්නේ ඒ පිළිබඳව පොඩි මේ හැඳින්වීමක් කරන්න පුළුවන්ද?
ඇත්තෙන්ම කියනවා නම් චාන්ක ගොඩක් වෙලා සිද්ධ වෙන දෙයක් තමයි අපි බහුතරයක් දෙනෙක් හිතනවා ලේසිම දේ තමයි ළමයින්ට ලියන එක කියලා.
ඔව්, ඒකයි
මගේ අත්දැකීම් එක්කනම් මට හිතෙන්නේ ඒක හරි අමාරුම දේ තමයි ළමයි වෙනුවෙන් කියන එක. මොකද කාරණා කීපයක්, එකක් තමයි ළමයට යමක් තේරුම් ගන්න පුළුවන් මට්ටමෙන් ලියන්න ඕන. ඒ වගේ අපි ලියන දේ ගැන අපිට ලොකු වගකීමක් තියෙනවා. කුඩා කාලයේ දෙයක් ළමයට ඔළුවට වැටුනම ඒක අයින් කරන්න හරි අමාරුයි. හොඳ දෙයක් හෝ ඒවා නරක දෙයක් හෝ ඒවා. ඒකට අපි ගන්නේ වගකීම.
ඔව්.
ඉතින් මම කියන්නේ නැහැ මම ඉතා උසස් මට්ටමේ නිර්මාණ ළමයින්ට දෙන නමුත් මම තාමත් ආධුනිකයෙක්, මම විශ්වාස කරන හැටි ඉතා ඇත්ත. මම මේ ශේෂ්ත්‍රයේ ඉන්න කාලයත්
ඒක.
හැබැයි හැම වෙලෙම හැඟීමක් තියෙනවා ළමයින්ට හොඳ දෙයක් දෙන්න ඕන කියලා. ඒතර අපි අඳුමතරනේ අපි මොකක් හරි නිර්මාණයකට දත්තයක් පාවිච්චි කරනවා නම් මොකක් හරි එයක් ගැන කියනවා නම් අපි ඒක නෑදෑරීමක් කරලා අපි මේ කියන දේ හරියටම කරුණු වශයෙන් හරිද කියන එක දැනගන්න ඕන, භාෂා වශයෙන් හරිද කියන එක දැනගන්න ඕන. එහෙම තමයි මම හිතන්නේ ළමයින්ට වැඩ කරද්දි ගොඩක් වෙලාවට වැඩිහිටියන්ටත් වඩා අමුරු වැඩිහිටියෙක් කියන්නේ හොයලා බලලා නිවැරදි කරගන්න හැකියාවක් තියෙන කෙනෙක්.
හ්ම්.
නමුත් ළමයෙක් කියන්නේ හැම වෙලාවෙම පොතකින් හෝ සින්දුවකින් අපි දෙයක් අරගෙන ඒක ඔළුවට දාගන්න කෙනෙක්.
සා
ඒක අර අවුරුදු ගාන කිතුන් ජීවිතේ බලපානවා. ඉතින් ගොඩක් වෙලාවට ළමා ගීතය ඒ වගේම ළමා ගීත කීපයක් රචනා කරන්න හම්බ වුණා විවිධ කාලවල වල. 2014 අවුරුද්දේ අපිට පුළුවන් වුණා ළමා ගීත කීපයක් එකතු කරලා CD එකක් කරන්න. ඒ වෙනුවෙන් පෙරලා මතක් කරන නමක් තියෙනවා තනුජා ප්‍රියන්ති බන්දුල කියන සංගීත ගුරුතුමිය. ඇය තමයි ඒකට මූලික වෙලා සංගීතය කළ. ඇගේ රණාරාසින ඇකඩමි එකේ දරුවන් එක්ක තමයි ඒක කරේ. මටත් දායකත්වය දෙන්න හමුණා ගීත කීපයක් කියලා. ඒක එක ගීතයක් ඒ අවුරුදු 2014 වසරේ රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ හොඳම ළමා ගීත රචනය සඳහා නිර්දේශ වෙනවා. ඊට පස්සේ මෑතකදී මට අවස්ථාවක් ලැබුණා නාලක ස්වර්ණතිලක කියන සම්මානනීය නාට්‍යවේදියාගේ මේ පොත්ගුල්ලි කියන ළමා නාට්‍ය, ඒ කියන්නේ රෝල්ඩාල් කියන විශිෂ්ට ලේඛකයාගේ මැටිල්ඩා කියන ජාත්‍යන්තර සාත්‍ය සංකාවි ළමයි දැනුවත්තරය කරන්න අපි උත්සාහ කරනවා. ඒකෙදි ඒක සංගීතමය නිර්මාණයක්, ඒක සඳහා ඒක ඇතුලේ ගීත ගොඩක් තියෙනවා. ඒ ගීත ටික රචනා කරන්න ආධුනිකයෙක් වෙච්ච මට අවස්ථාව ලබා දුන්නා නාගත ස්වර්ණතිලක කියන නාට්‍යවේදියා. ඒක මේ දවස්වල ලංකාවේ ආරම්භ ගත වෙනවා. ඉතින් හැම එකකින්ම අපි උත්සාහ කරේ අධ්‍යාපනය, ඒ වගේම අධ්‍යාපනිකවට අපි මේ කියන පොතට සීමා වුණු අධ්‍යාපනය නෙවෙයි. නමුත් පරිසරයට යන්න, පරිසරයේ දේවල් හොයාගන්න, තමන්ගේ චින්තනය නැති කරගන්න නැතුව වෙනස් විදිහකට හිතනවා නම් ඒක ඉතුරු කරගෙන වෙනස් දේවල් කරන්න, අලුතෙන් දේවල් කරන්න ළමයි පොළඹවන්නේ තමයි හැම වෙලේම ඊට ළමා ගීතයමත් යොදාගත්තේ. ඊට අමතරව මට අවස්ථාවක් ලැබුණා දැන්ට අවුරුදු දෙක තුනකට කලින් මේ ඒක මගේ ශේෂ්ඨයට අදාළ දෙයක්, මේ බහුවද රෝග වලින් පෙළෙන ළමයින්ට ඒගොල්ලන්ගේ ලෙඩෙක්ට එක්ක ජීවත් වෙන්නේ කොහොමද, ආරක්ෂා වෙන්නේ කොහොමද, කරන්න හොඳ දේවල් මොනවද, නැති දේවල් මොනවද වගේ දේවල් තමන්ටම කියවලා ඉගෙන ගන්න පොඩි කතන්දර පොතක් රචනා කරන්න අපි ඒක කරා. ළමයි ඊටකොට අපි අපේ අධ්‍යක්ෂක තමයි ඇත්තටම ඒගොල්ලොන්ට අර දොස්තර කෙනෙක් උපදෙස් දෙනවද වඩා ඒක සාර්ථක වුණා. ඒ කියන්නේ ඒගොල්ලො පොතකින් කියවලා ඒගොල්ලොන්ගේ දැනුම ගන්නවා. සමහර වෙලාවට එහෙම කරාම වැඩි හිටියෙක් යාගුණ සුදුසු නැති දෙයක් දුන්නත් කෑමක් වුණත් ඒගොල්ලො කියනවා මේ පොතේ තිබ්බා මෙහෙමයි, මේ එහෙම හොඳ නෑ කියලා. අන්න ඒ කියන ඒ හැකියාව ඒගොල්ලන්ට ලබා දෙන්න අපිට පුළුවන් වුණා. ළමයි වෙනුවෙන් ඔය වගේ
අනිවාර්යෙන්ම ඔබට ලොකු අනාගතයක් තිබෙනවා. මේ අමිල ඔබ හොඳ දෙයක් සඳහන් කරා. මේ 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 අර ලෙඩකට බෙහෙත් දෙනවට වඩා මේ වගේ මේ කලාවකින් ලැබෙන දෙයින් ඔවුන්ට මනස සූපත් වෙන්නේ ගොඩක් උපකාර වෙනවා කියලා. ඒක ඇත්තටම මම හිතන්නේ දැන් ඔබ වෛද්‍යවරයෙක් විදිහටත් සාමාන්‍ය කාර්යබහුල ශ්‍රේෂ්ඨවල ගන්නාක මිනිසුන් වැඩ කරනවා. මේ කලාව කියන දේ මං හිතන්නේ ඔහුගේ මනස සුවපත් කරන්න පොඩ්ඩක් අර පොඩ්ඩක් මේ 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 කියන්නේ අර කාර් බලුණාට පස්සේ තමන්ගේ මනස එක තැනක තියාගන්න හොඳම ප්‍රතිකාරය තමයි මේ ගීතයකට සම්බන්ධන එක, හොඳ අර්ථවත් ගීතයක සම්බන්ධන ඒ වගේ දේවල් නේද? ඒව ඇත්තරම මේ ඒ වගේ හැකියාවක් තියෙන පුද්ගලයන්ගේ මේ තමන්ගේ කාර්යක්ෂමතාව උනත් වැඩි කරගන්න පුළුවන්.
අපිට දැන් වෙලා තියෙන ප්‍රශ්නය තමයි මේ වගේ ප්‍රබල කලා මාධ්‍යයක් අපි පාවිච්චි කරන්නේ මොකටද? අපි ඒකේ තියෙන ප්‍රබලතාවය සම්පූර්ණයෙන්ම පාවිච්චි කරනවාද කියන එක. ඒකෙදි කාරණා තුනක් එකතුලානේ ජීවිතයක් හැදෙන්නේ. එකක් තමයි පද රචනාවේ කොච්චර හොඳද කියන එක. අන්තිම සංගීතඥයාගේ හැකියාව සහ ඔහු වෙනට යොදන සංගීතය තුළ මේ පද රචනාවට කොච්චර සාධාරණයක් වෙනවද, ඒක කොච්චර දුරට ගෙනියනවද කියන එක. අනිත් එක තමයි ගායකයාගේ හෝ ගායිකාවගේ තියෙන හඬ පෞරුෂය කියන එක. ඔය තුනම එකතු වෙනා තමයි හොඳ ගීතයක් හැදෙන්නේ. එතන එකක් හරි එක කොටසක් හරි දුර්වල වෙනවා නම් ඉතින් හොඳ ගීතයක් නිහිනව හරි අඩුයි. ඔව්. අපිට පහුගිය කාලේ ඇත්තටම ওই කාරණා තුනම ලබා දෙන්න පුළුවන් ඉතාම හොඳ පිරිසක් අපිත් එක්ක හිටියා. අපිත් එක්ක කියන්නේ අපේ අපේ ජ්‍යෙෂ්ඨ පරම්පරාව
කියලා.
අපි ගුරු මහත්මිය සැලකෙන අපි අධහන පරම්පරාව තුළ ඒ හැම දෙයක්ම අපිට තිබුණා.
ඔව්.
විශාල දාමරදේවයන් ප්‍රමුඛ අපේ ගායක පරම්පරාව ආචාර්ය කේමදාසයන් එක්ක මූලික වෙලා ඉතින් යන්න සංගීතඥයන් මහත්තයා, ඉතින් ජයවර්ධන මහත්තයා වගේ විශාරද අමරදයන් ඒ වෙන සංගීත පරම්පරාව ඒත් එක්කම මහගම් ශේඛරගෙන් පටන් ගත්තම සිංහලයන් සුනිල් ආයකත්යන් කුල්රත්න ආරේවංශන් වගේ අතිශය ප්‍රබල පදලියන් ප්‍රේමකීර්ති දල්විස් මහත්තයා අතිශය ප්‍රබල පදලියන් තුළ ගීත රචක ඒගොල්ලන්ගේ සුසංයෝගත් එක්ක ඉතාම මේ විශිෂ්ට ගීත විහි වුණා. ඉතින් අද අපිට ඒ වෙනකොට ඒ අඩු ශාරද කේමද අමරදේවයන්ගේ ආචාර කේමදාසයන්ගේ නික්මයමත් එක්ක ඇක්ටි වෙලා තියෙන අඩුව පුරවන්න අපිට කොයි තරම් දුරට සම්පත් තියෙනවද? අන්න ඒ වගේ ප්‍රශ්න අපිට තියෙනවා ඇත්තටම. මේ චාංක ඒක තමයි මම හිතන්නේ මේ තියෙන අඩුව දැනෙනවා ඇත්තේ. නමුත් ඒකෙන් කොහෙමත් අදහස් වෙන්නේ නැහැ අපිට නිර්මාණ කිරීමේ නොහැකියාවක් තියෙනවා කියලා. ඒ තියෙන සම්පත් උපරිම වශයෙන් ප්‍රොජෙක්ට් එක ගත්තොත් අර ඔබ කිව්ව කාරණාව කරන්න පුළුවන්. මිනිස්සුන්ගේ මනසට හොඳ දෙයක් දෙන්න, මිනිස්සු ගැටවෙන එක අඩු කරන්න, බෙහෙත් ගන්න එක අඩු කරන්න, හැම දෙයක්ම කරන්න පුළුවන්. හැබැයි ඒත් එක්කම කියන්න ඕන බැරි වෙලාවත් එකේ අනිත් පැත්ත කරොත් අපිට සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා වෛද්‍යවරු හැටියට. හොඳ ගීතයකින් සුවපත් කරනවා වගේම තමයි ඒක අනිත් පැත්ත කරොත් නරක ගීතයකිනුත් ඒක අනිත් පැත්තෙම සිද්ධ වෙනවා. හොඳටම දන්නවා මානසික පීඩනය කියන එක කෙනෙකුට බලපාන විදිය හොඳ පැත්තට වගේම නරක පැත්තට.
ඒක ඇත්තටම ඔබ කියවෙන
ඒක නිසා
වැදගත් කාරණයක් ඔබ
කරන්න ඕන දෙයක්.
ඔව් වැදගත් කාරණයක් ඔබ නුවන් මේ සඳහන් කරේ. විශේෂයෙන්ම මේ 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 අද ගොඩක් වෙලා නැති වෙලා තිබෙන්නේ සාහිත්‍යමය කාරණේ. සංගීතය සංගීතඥයන් අඩු වුණාට සාමාන්‍ය දැන් අර තරුණ කට්ටාෂි වුණත් මේ සංගීතය ගොඩක් අදාරන. නමුත් අර මේ පද රචනය කියන දේ තමයි අඩු වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම ඔබට මේ ගැනත් අදහසක් ඇති. දැන් අපි ඉස්සර බැලුවොත් මේ ගුවන් විදුලිය තමයි මේ ගීත තෝරගෙන හොඳ ගීත මේ මේ අපේ ජනතාව අතරට ඉදිරිපත් කිරීමේ වගකීම බාරගත්තේ. නමුත් අද සමාජය තුල මේ වාණිජයමය වෙලා මාධ්‍ය ගණනාවක් තියෙනවා, FM චැනල් ගොඩාක් තියෙනවා. මේක මේ තරඟකාරීත්වය සමග විශේෂයෙන්ම අර කලාත්මක නිර්මාණයට වඩා මේ අර මුදල තමයි ඉස්සරහට ගිහිල්ලා තිබෙන්නේ. ඒකින්ද නිර්මාණය ඊතරම් මේ හොඳ නැහැ තත්ත්වයකට පත් වෙලා තිබෙනවා නේද?
ඔව් ඒකයි. දැන් ගොඩක් වෙලාවට වෙලා තියෙන අපිට මුදල් මූලික සමාජයක අපි ඉන්නේ. හැම දෙයක්ම එකෙන්ද තමයි යොමු වෙලා තියෙන්නේ. එතකොට නිර්මාණ කරද්දී මූලික දේ මුදල් වලට අදපත් වෙලා තියෙනවා.
ඔව්.
එතකොට සාධකය තමයි මුදල් කියනවා නම් විතරයි අපිට නිර්මාණයක් කරන්න පුළුවන්. ඒතර එතනදීම යම් කිරිසක් නිර්මාණ ශක්තිය පමණක් තියෙන මුදල් නැති සැලකිත කිරිසක් ඉතින් ඉවත් වෙලා යනවා.
ඔව්.
ඒගොල්ලන්ගේ නිර්මාණ ශක්තියට එකතු කරගන්න විදිහක් නැහැ නේ කියනවා. ගුවන් විදුලිය වගේ ආයතන තියෙද්දි හොඳට ක්‍රියාත්මක වෙද්දි සම්පත් තිබ්බා ඒ අයට ඒ ශක්තියත් එක්ක ඉස්සරහට එන්න. එතකොට හැම ශ්‍රේණියකම හැම සමාජ පන්තියකම හැකියාවන් තිබ්බයිද නිර්මාණ කරන්න හැකියාව තිබ්බා. එතකොට ඒගොල්ලන් නිර්මාණ එළියට ආවා. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ එක්තරා කොටසකට විතරයි කරගන්න
පුළුවන්.
ඒ මුදල් කියන අයගෙන් නිර්මාණ කරන්න පුළුවන් අයගේ වල පොඩ්ඩක් හරි ඉස්සලා තේන්නේ. නමුත් ඊට යටතලයේ ඉන්න සමහර විටක ඊළඟ පරම්පරාවේ සුනිල් ආරියරත්න කෙනෙක් එහෙම නැත්නම් කුලරත්න ආරියවංශ කෙනෙක් ඉන්න පුළුවන්. තමන් ගිය පිටික කොහේරි ගැනක මේ ෆයිල් එක දාගෙන ගෙදරම තියාගෙන
මේ කවියට අමතරව ඔබගේ තවත් මේ විනෝදාංශයක් මම දන්නවා, මේ ඡායාරූපකරණයක් නේද? මේ කියන්නේ මේ විශේෂයෙන්ම වයිල්ඩ් ලයිෆ්, ඒ කියන්නේ ඒ පිළිබඳ ලොකු ඔබේ කැමැත්තක් තියෙනවා. ඒ පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. ඔබේ මේ විනෝදාංශය කොහොමද මේ දෙට යොමු වුණේ කියලා.
ඒකනම් ඇත්තටම ඡායාරූපකරණය කියන එකට වෙනම කැමැත්තක් තිබුණා මම. ඡායාරූප කලාව කියන එකට.
ඔව්.
ඒ රාමතක් කරන්න ඕනේ ඡායාරූප කලාව විශාල ග්‍රාහකත්වයක් ලබා දුන්න ඡායාරූප ශිල්පී නම් ගුරු දෙකක් තිබෙන ලාල් හැදෙන්නේ මතක් කරන්න ඕනේ මේ වෙලාවේ සෙල්ලම් අපි කරලා තියෙනවා කියලා කියනවා. ඉතින් ඒත් එක්ක අපි ඡායාරූප කලාව කරගෙන යන අතරේ වනජීවීන්ට සහ පරිසර සංරක්ෂණය කියන එකට ලොකු ආසාවක් තිබුණා.
ආ
ඒ දෙක එකතු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා මට. මොකද මම හැම වෙලෙම කියන්නේ මගේ ආසාවක් තියෙන ළමයි වෙනුවෙන් වැඩ කරා. ඉතින් මේ හැමදේටම පාවිච්චි කරන්න පුළුවන් එකක් හැටියට වනජීවී ඡායාරූප කලාව තේරිච්ච නිසා මම ඒකට යොමු වෙන්න පටන් ගත්තා. ටික ටික ඒක හැකියාව මෙහෙම කරගන්නේ ඉන්න කාලෙක මම හිතන්නේ ඉන්නේ. ඉතින් විතර නැතිවත් කැබින වෙලාවල් වල අපි ගිහිල්ලා සම්මුතිය කාර්යබහුල කරනවා. ඒ අතරින් විශේෂ කොටසක් හැටියට මම කරනවා ලංකාවේ ඉන්න සමනල විශේෂ ජාහරිත කරන්නේ. මොකද ඒකත් අතර මම හිතන්නේ කුඩා දරුවන් එක්ක ගනුදෙනු කරන්න ඉතාම හොඳ මාතෘකාවක් සමනල කියන්නේ. ඉතින් ඒගොල්ලන්ට පරිසර පිළිබඳ ආශාවක් කල්මක් ඇති කරන්න හොඳ ආයුධ ටූල් එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් නිසා ඒක ඒ කියන වර්ණ වලට මම කැමති නිසා මම සමනල අධ්‍යයනය කරන ගමන් චාරිත්‍රගත කරන ලංකාවේ දැනට ඉන්නවා 250ක් විතර සමනල් විශේෂ මේදී සැලකිත ප්‍රමාණයක් ඒවලට මට චාරිත්‍රගත කරන්න හම්බ වෙලා තියෙනවා. උදාහරණ කොරහවකට පුළුවන් වුණා මට මම හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට සමන් ලංකාවේ සමනල් පිළිබඳව චාරිත්‍ර දර්ශනයක් පවත්වන්න. අනිකන්නේ ඒක තමයි ලංකාවේ සමනල් සම්බන්ධයෙන් මේ වෙනකොට පැවැත්තිලා තියෙන
නුවන්. ඇත්තටම ඔබගෙන ගොඩක් ආඩම්බරයි තනුවෙක් විදියට, විශේෂයෙන් මේ වෛද්‍ය වෘත්තිය මේ නියලන පුදිනුනුත් විදියටත් මේ දේවල් කොහොමද කරන්නේ කියලා, මේ ඡායාරූප කරන, ඊට පස්සේ ගීතය, කලාව, කවිය, මේ හැම දෙයක්ම මේ දෙයකටම කොහොමද මේක මේ වෙලාවෙන් කරගන්නේ කියලා. විශේෂයෙන්ම අද තියෙන මිනිස්සුන්ගේ තියෙන චෝදනාව තමයි මේ කිසිම දෙයකට වෙලාවක් නැහැ කියන එක. අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඒ දේවල් වලට වෙලාවම් කරගන්න පුළුවන් නේද නුවන්? ඒ ඉතින් නුවන් අපිට මේ ලැබිලා තියෙන කාලේ වේලාව මේ අවසන් වේගනේ යනවා. බොහොම ස්තුතියි ඇත්තනම් අපි සිංහ සම්බන්ධ වුණාට. ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා අපි සීසල් ලංකා මේ නාලිකාවෙන් ඔබට ප්‍රාර්ථනා කරනවා.
ඇත්තරම
හොඳ සාකච්ඡාවකට තමයි අපිට මේ යොමු වෙන්න පුළුවන් උනේ තරුණයෙක් විදියට. මම හිතන්නේ අපි ගිය සතියේ සම්බන්ධ කරගත්තේ ඉන්ෆිනිටි ලංකා නමින් තරුණ කණ්ඩායම. විශේෂයෙන්ම අද තියෙන දේ තමයි මේ තරුණයන් මේ සාරවත්දේ කරන්නේ නැහැ කියලා. නමුත් මේ තරුණයෝ ඉන්නවා මේ දිහා ලංකාවේ ඕන තරම් මේ වගේ දේවල් වලට කරන. දැන් මේ පුද්ගලයා වෛද්‍යවරේ. එහෙම වෙලත් මේ වගේ මේ කවිය තාමත් පෙම්බදින ඉන්න අපිට මේ සමාජයේ මේ වගේ පුද්ගලයන් තමයි අපිට අවත් අපිට මේ ගුවන් විදුලි නාලිකාවක් විදිහට අපිට පෙන්වන්න ඕන මේ වගේ පුද්ගලයන් ඉන්නවා කියලා. ඉතින් තරුණයන්ට හැමදාම බන්නොට පොඩ්ඩක් හොයලා බලන්න. ඉතින් අපිට පොඩ්ඩක් මේ රටේ ඉදිරියේ රඳාපවතින්නේ වුන් කරන දේවල් අනුව. කලන මේ අවසාන මොහොතේදී අපිට මේ ඇවිල්ලා තිබෙන්නේ වෙළඳ දැන්වීම ප්‍රචාරය කරලා අපි ඒ අවස්ථාවට ගිහිල්ලා ගීතයකත් කොටසක් ප්‍රචාරය කළා. අපි අවසාන කොටස දෙමු.
විශේෂ උත්සවයකදී ඔබේ සංස්කෘතියට ගැලපෙන ඇඳුමක් ඔබ සොයනවාද? වැඩිදුර සොයන්න අවශ්‍ය නැහැ. යන්න රූප දර්ශන් වෙතට. ඕක්ලන්ඩ් නගරේ විශාල ශාඛාවන් දෙකක්ම ඔබගේ ආශාව සපුරා ලන්න විවෘතව තිබෙනවා. එක White Swan Road, Mount Roskill සහ Hunter's Corner, Pepatoto. ඉස්තරම් සේද නූලෙන් වෙන ලද සේද සාරි, සිනිදු කපු සාරි, මල් මල් සහිතව මුද්‍රණය කරන ලද ඒවා මෙන්ම ගෙත්තම් කළ කලාත්මක නිර්මාණ ඔබගේ සිත් සතන් මවිත කරයි. කැරට් 22 රත්තරණයෙන් නිම වූ වළලු, මාල, කරාබු, මුදු සහ වෙනත් ඉතා සාධාරණ මිලකට ලබා ගත හැකි. ඇවිත් බලන්න, මිලදී ගන්න. රූප දර්ශන් 1 White Swan Road, Mount Roskill සහ 221 Great South Road, Pepatoto.
දියන් ඇත්තන හොඳ ගීතය තෝරගත්තෙත් අපේ මේ මාතෘකාවට ගොඩක් ගැලපෙනවා. මම ඒ කියන්නේ හේතුව තමයි දැන් මේ ගීතේ ගායනා කරන්නේ සනුක වික්‍රමසිංහ. ඒ කියන්නේ ඉස්සර මේ හිටපු දක්ෂ මේ කලාකරුවෙක් වෙන මේ සංගීත වික්‍රමසිංහගේ පුතුණුවන්. මම හිතන්නේ අපේ තරුණ දැනට ඉඳ කලාකරුවන්ගේ සංගීතඥයන්ගෙන් ඉස්සරහින් ඉන්න පුද්ගලෙක්. මේ ගීතය ඔබට අහන්න පුළුවන් වුණා නම් හොඳයි. නැත්නම් ඔබට නැතුනොත් මේ ගීතය අහන්න. මේ ගීතේ කොහොමද කියවෙන්නේ?
පෙරවදනක්
වී අපේ කතාවට කියන. ඒ කියන්නේ මේ ගීතය රචනා කරලා තිබෙන්නේ මේ උමා ආශේනි කියලා මේ කවියක කියන්නේ තරුණ සාමේ මේ මේ ගීත පද රචකව පළවෙනිම ගීතේ තමයි. ඉතින් අපි මේ තරුණයන්ට හැමදාම අවස්ථාවකින් මේ අසුබවාදී බලන්තු මේ වගේ තරුණ කණ්ඩායම් මුසා කරන දේවල් වලට අපි අතපද මේ මේ හොම දිරිමත් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම පොඩි මේ අසුබදායක දේකුත් කියන්න හිතුණා. මේ අපි මේ මේ ගීතය ගැන කතා කරපේ ඉඳන් දැන් මේ දවස්වල බොහෝ වෙලාවට මේ මිනිස්සු කතා වෙන දේක් තමයි මේ මේ ඉරජ් වීරරත්න විසින්ග මේ මේ නිෂ්පාදනය කළ තියෙන අලුත්ම ගීතය. මේ ගීතේ පැහැදිලිවම අපේ රටේ ඉන්න උසස් කලාකරුවෙක්ගේ ජීවිත කතාව මේ පදනම් කරගෙන තමයි ගීතය නිර්මාණය කරලා තිබෙන්නේ. නහු උසා ගන්නවා මේ ගීතය එහෙම දෙයක් නෙවෙයි වෙනත් පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවා කියලා. විශේෂයෙන් මේ වයසට ගියාට පස්සේ අම්මලා තාත්තලා තනි කරන්න දරුවෝ ගැන සඳහන් කිරීමක් කියලා. මට හිතෙන්නේ දිහන් ඒක ඇත්තටම බොරුවක්. මොකද ඔහු ගීතෙන් ඔහු විශේෂයෙන්ම මේ රූප රචනයට යොදාගෙන තිබෙන දේවල් ඒ තේරෙනවා. මට හිතෙන අපි මේ මානසික මට්ටම ගැන කතා කරා. ඔහුගේත් මානසික මට්ටම ඉතාමත් පහත් කියලා හිතන එම කියන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් ඕනම දෙයක සීමාව තියෙනවා නේද? ඒ කියන්නේ සීමාව පනින්න හොඳ නෑ. ඒක දැනුම් ගන්න. මොකද අපි වික්‍රත්න ඒ කියන්නේ කලාකරුව ගැන කතා කරොත් අපේ හිටපු දක්ෂම කලාකරුවත් ඔය කියන්නේ ගීතේ රචනාවලියක් තියෙන වික්‍රත්නායකගේ මේ වටපිටාව අනුව තමයි. ඒක ඇත්තටම අංගන්දේකුත් නෑ. නමුත් ඔහු කරපු අපේ ගීත ශේෂ්ඨයට අපේ මේ මේ සාහිත්‍යය කළපු මං හිතන්නේ කොටසෙන් 1%ක්වත් ඔහුට තාම ඉරජ් වීරරත්න කරන්න බැරිලා තියෙනවා. සහ මේ ඉරජ් වීරරත්න ඔහුගේ මුලින්ම ආපු මේ සංක්‍රමණය ඔහු හොඳ සංක්‍රමණයක් ගත්තා මේ 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 සංගීත දිවියේ. නමුත් අවාසනාවන්තත්වයෙන් මේ පහුගිය අවුරුදු කාලය තුල ඔහුගේ නිර්මාණවල අර මේ මේ ක්වලිටි එක කියන්නේ තිබෙන தත්ත්වය ගොහොම පහළට තමයි යන්නේ ගියන් තිබෙන්නේ. ඉතින් මතක් කරන්න හිතුණා අපි මේ ගීතේ පොඩ්ඩක් ශ්‍රවණය කරන්න දුන්න නිසා අපි ගීතේ ශ්‍රවණය කරන්න ඔබට අවස්ථාව ලබා දෙනවා. ඒත් එක්කම මේ ගීතයේ ගීතයත් යන වෙලාවේ අපි ඔබෙන් සමුගෙන යනවා. ඉතින් අද දවසේ ඔබ අපි සමග සම්බන්ධ වෙලා සිටියට බොහොම ස්තුතියි. තවත් සතියක අපි නැතත් අපි අනිත් කණ්ඩායම් ඔබේ නිවසටයි සුබරානාගතයක් ප්‍රාර්ථනා කරමි. මම සමුගෙන යනවා. මම ශාමික.
මම දියා.
ආයිබෝන්.
මගේ කතාවට පතුන ලියන්නට හීන එවා පිටුවෙන් පිටුවට ගෙතු කතාවට හිස් පිටුවක් ඉද තබා ගියා.